ජීඑල්පී රිස්මෙත්තුමා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරන්න.
ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරය සහිතව වරප්‍රසාද ප්‍රශ්නයක් මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමතියි. ගරු කතානායකතුමනි, කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ මන්ත්‍රීවරුන් නිශ්ශබ්ද කිරීමෙන්. දැන් පහුගිය පෑ දෙක තුළ අපි දැක්කා කෙතරම් බැරෑරුම් ප්‍රශ්න මේ රටේ තිබෙනවාද කියලා, විශේෂයෙන්ම ළමා මන්දපෝෂණය ගැන. ඉතින් මන්ත්‍රීවරයාගේ ප්‍රමුඛ වගකීම හා යුතුකම තමයි මේ කරු සභාවට ජනතාව වෙනුවෙන් ජනතාවගේ දුක් ගැන්විලි ප්‍රශ්න ගැටළු අවංකව ඉදිරිපත් කිරීම. එසේ කිරීම සඳහා භාෂණ අයිතිය මූලික වන මේ ගරු සභාවට පැමිණලා ඔබතුමා අමතමින් රටේ තත්ත්වය ඉදිරිපත් කිරීමේ අයිතිය තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ හරය ගරු කතානායකතුමනි. ඒත් අද ඇති වෙලා තිබෙන තත්ත්වය තමයි මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකුට කතා කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් අහිමි කරලා තිබෙනවා. චේතනාන්විතම ආ සැලසුම් සාගත. ඒක තමයි තත්ත්වය අගෝස්තු 31 වෙනිදා සිට. ගැන දවස් 22ක් ඒ තත්ත්වය දිගින් දිගටම පැවතුණා. දැන් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ගරු කතානායකතුමනි මන්ත්‍රීවරයෙකුට කතා කිරීමට අවශ්‍ය නම් එතකොට නිශ්චිත කාලයක් වෙන් කරනවා. මන්ත්‍රීවරයාට දැනුම් දෙනවා. අහවල් වෙලාවට කතා කිරීමට පුළුවන් කියලා. හැබැයි මේ මන්ත්‍රීවරුන් 13 දෙනා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කළා තියෙනවා. වෙන කිසිම මන්ත්‍රීවරයෙකුට බල නොපාන සුවිශේෂ නීතියක් හෝ සම්ප්‍රදායක් මේ මන්ත්‍රීවරුන් 13 දෙනා සම්බන්ධයෙන් අද ක්‍රියාත්මක වනවා. දැන් මේකේ ප්‍රතිඵලය කුමක්ද ගරු කතානායකතුමනි? දැන් ඊයේ මේ සභාවේ බොහොම කාලෝචිත වටින විවාදයක් පැවතුණා. රජයේ ආදායම් මාර්ග වර්ධනය කිරීම සඳහා උචිත ක්‍රමවේද පිළිගන්න. මම හිතන්නේ අද අපේ රට මුහුණ දෙන ගැටලු ගැන සිතන විට ඊට වඩා වැදගත් විවාදයක් නැහැ. දැන් මේ මන්ත්‍රීවරුන් 13 දෙනා අතර ආර්ථිකය පිළිබඳ අධ්‍යක්ෂීන් තිබෙන විශේෂ දැනුමක් තියෙන, අධ්‍යාපන පසුබිමක් තියෙන මහාචාර්යවරු, ආචාර්යවරු, නීතිඥයන්, වෛද්‍යවරුන් මේ 13 දෙනා අතර ඉන්නවා. ඒ අය ඉතාමත් කැමැත්තෙන් සිටියා මේ විවාදයට සහභාගී වීමට. කිසිම සැකයක් නැහැ ගරු කතානායකතුමනි, ඒකට ඉඩ දුන්නා නම් අගය එකතු කිරීම, වැලියු ඇඩිෂන් එක ඒ විවාදයට සිදු වෙනවා. හරයක් තිබෙන, වටිනාකමක් තිබෙන විවාද තමයි අද ජනතාව පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ. දේශපාලනඥයන් හා දේශපාලන සංස්කෘතිය පිළිබඳ ජනතා විශ්වාසය විශාල ප්‍රමාණයකට පිරිහිලා තිබෙන්නේ ඒ ගුණාත්මක භාවය අඩු නිසායි. ඉතින් ඒ ගුණාත්මක භාවය සපයා දීමට මෙවන් පිරිසක් ඉතාමත් කැමැත්තෙන් ඉදිරිපත් වන අවස්ථාවේදී ඒක චේතනාන්විතව වළක්වනවා. ඉඩ දෙන්නේ නැහැ කතා කරන්න. දැන් අද ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා විවාදයක් පැවතුණා. ඒ කියන්නේ කෝපා කෝපා කියන ආයතන දෙකත් ඒකට ඇතුළත් වෙනවා. රාජ්‍ය ගිනුම් පොදු ව්‍යාපාර අතිශයින් වැදගත් වෙනවා. දැන් ඒ ආයතනයක සභාපති හැටියට කටයුතු කරලා මුළු රටම පිළිගන්නවා එතුමා අතින් අගනා සේවයක් සිදුදායි කියලා මහාචාර්ය චරිත හේර. එතුමා ඉතාමත් කැමැත්තෙන් හිටියා එතුමාගේ පෞද්ගලික අත්දැකීම් ආශ්‍රිතව අදහස් මාලාවක් මෙරු ගරු සභාවට ඉදිරිපත් කිරීමට. ඒකටත් අවසර නැහැ. එතකොට ගරු කතානායකතුමනි, මේක ප්‍රථම වශයෙන් මේ ගරු සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට ඍජුව බලපාන ප්‍රශ්නයක්. හැබැයි වරප්‍රසාද පමණක් නෙවෙයි, ජනතාවගේ පරමාධිපත්තය සර්වජන සඳබලය හා පාර්ලිමේන්තු ක්‍රමයේ අඩිතාලම දෙදරන විදිහ තත්ත්වයක් තමයි මේ ගැටලුවෙන් උද්ගත වෙලා තිබෙන්නේ. දැන් අද ඉස්මතු වෙච්ච ප්‍රශ්න, මම හිතන්නේ ලෝකේ ඕනෑම පාර්ලිමේන්තුවක මේ විදිහේ ප්‍රශ්න මතුවෙනවා නම්, ළමයි කලන්ත දාලා වැටෙනවා නම්, කන්න නැත්නම්, එතකොට එවැනි ගැටලු සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අපි සියලු දෙනාටම නිදහස තිබිය යුතුයි. දැන් ඒක තමයි වළක්වලා තිබෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් මේකේ බැරෑරුම් ස්වභාවය අපි ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි ජාත්‍යන්තරයට. මේ මන්ත්‍රීවරුන් 13 දෙනාගේ අත්සන් සහිතව අපි ලිපියක් එවලා තිබෙනවා මාටින් චුංගොන්, සෙක්‍රටරි ජෙනරල් ඉන්ටර් පාර්ලිමෙන්ටරි යුනියන්. එතුමාගේ කාර්යභාරයට කෙලින්ම සම්බන්ධ වෙන ප්‍රශ්නයක් තමයි මේක. ඒ කියන්නේ අන්තර් පාර්ලිමේන්තු සංවිධානයේ මහලේකම්තුමා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංවිධානයේ ස්ටීවන් ට්විග් මහලේකම්තුමා. ගරු කථානායකතුමනි, ඔබතුමා දැන් සති දෙක තුනකට ඉස්සෙල්ලා සහභාගී වුණා කැනඩාවේ හැලිෆැක්ස් නගරයේ කොමන්වෙල්ත් පාර්ලිමෙන්ටරි ඇසෝසියේෂන් එකේ සමුළුවකට. එතන කතා කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය, පාර්ලිමේන්තු ඉතිහාසය, ඒ සියල්ලක්ම බිංදුවට බස්සන වැඩපිළිවෙලක් තමයි අද අහම්බේ නෙමෙයි ගරු කථානායකතුමනි, ඉතාමත් චේතනාන්විතව ද්වේෂ සහගතව මන්ත්‍රීවරුන් 13 දෙනා ඉලක්ක කරමින් මේ වැඩපිළිවෙල ගෙන යන්නේ. එතකොට කොමන්වෙල්ත් පාර්ලිමෙන්ටරි ඇසෝසියේෂන්, ඉන්ටර් පාර්ලිමෙන්ටරි යුනියන් ඒ සියලුම දෙනාට අපි පූර්ණ වශයෙන් දැනුවත් කරලා තිබෙනවා මේ ඛේදවාචකය ගැන. මේ පුද්ගලයන්ගේ ඛේදවාචකයක් නෙමෙයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඛේදවාචකය. ඒ වගේම දකුණු ආසියාවේ සාක් කලාපයේ සෙක්‍රටරි ජෙනරල්, එතුමා ලාංකිකේ ඇසල වීරකෝන් මැතිතුමා, එතුමාටත් අපි මේ ලිපිය යොමු කරලා තියෙනවා. මගේ යුතුකමක් මේ අවස්ථාවේදී ඔබතුමාට දන්නන්න, ගරු කථානායකතුමා හැටියට ඔබතුමා උපරිම උත්සාහය දැරුවා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දීමට. අපේ කෘතඥතාවයේ ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පිරිනැමීමට කැමැති. හැබැයි ඔබතුමා ගත්ත ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වුණා වෙන බලවේග නිසා. හැබැයි තවදුරටත් මේ තත්ත්වය පිළිගැනීමට අපට කිසිත් පුළුවන් කමක් නැහැ ගරු කථානායකතුමනි. මේ රටේ ජනතාවට කරන අවැඩක් අසාධාරණයි. එම නිසා මේ මන්ත්‍රීවරුන් 13 දෙනා වෙනුවෙන් මා ඉතාමත් ගෞරවයෙන් හා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා තවත් ප්‍රමාදයක් නැතිව පාර්ලිමේන්තුව එන සතියේ ඊළඟ සතියේ රැස් වෙනකොට මේ ප්‍රශ්නය निराකරණය කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ මූලික වරප්‍රසාදය වෙන භාෂණ අයිතිය ලබා දෙන්නේ කියන මම ඉල්ලීම කරනවා. භාෂණ අයිතිය නැත්නම් ගරු කථානායකතුමනේ මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්න අයිතියක් නැත්නම් පාර්ලිමේන්තු වරප්‍රසාද කියන සංකල්පයේ කිසිම අර්ථයක් නැහැ. ඒක හිස් සංකල්පයක්. එම නිසා මේක බැරෑරුම් ප්‍රශ්නයක්. ඉතාමත් ඉක්මනින් මේ निराකරණය කර දෙන්නේ කියලා මම ඔබතුමාගෙන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙක් වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. පළවෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රශ්නය මතුණු අවස්ථාවේ ඔබතුමා ඉතාමත්ම හොඳින් සාවධානව මේකට සවන් දුන්නා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනාට මේ සභාගර්භයේ කතාවක් පවත්වන්නට අවස්ථාව නොලැබෙන්නේ ජනාධිපතිවරයා තේරුවිපත් වෙන ඒ වැඩපිළිවෙලට ප්‍රතිවිරුද්ධව කටයුතු කරපු නිසාද මම දැනගන්න කැමතියි. ඒ වගේම මේ මන්ත්‍රීවරු 13 දෙනාගේ කණ්ඩායමට මෙච්චර ආණ්ඩුව බයද? ඇයි බය? ඇයි භාෂණයේ නිදහසක් නැද්ද? කතා කරන්න අයිතියක් නැද්ද? මේ බය ගරු කථානායකතුමනි, මේ 13 දෙනාගේ කණ්ඩායමට නීතිඥවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, කතිකාචාර්යවරුන්, ඇත්තටම ජන සමාජයේ නියෝජනය කරන වියත් පුද්ගලින් කොට්ටාසයක් මේ 13 දෙනාගේ කණ්ඩායමේ සිටින නිසාද? ඒකද කතා කරන්න දෙන්නේ නැත්තේ? අනික් කාරණාව කරු කතානායකතුමනි, දැන් ජිනීවාවල ලොකුවට මානව අයිතිවාසිකම් ගැන කතා කරනවා. මේ රටේ අර්ගලයේ කණ්ඩායම්, තවත් සිවිල් සංවිධාන, ලසන්ත වික්‍රමතුංග මැතිතුමා වෙනුවෙන් ඒ ගිය කණ්ඩායම්, එතුමාගේ මරණය ගැන අදටත් පැහැදිලි විභාගයක් නැහැ. ඒ වගේ කණ්ඩායම් ගිහිල්ලා මානව සහ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පමණක් නෙවෙයි, ආර්ථික අයිතිවාසිකම් අහිමි කිරීම ගැනත්, ඒ වගේම ආර්ථික සාපරාධී ක්‍රියාවන්, economic crimes ගැන ජිනීවාවල කතා වෙනකොට, දැන් මේ හදන්නේ ගරු කතානායකතුමනි, මේ උත්තරීතරයයි කියන පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතින්ට කතා කරන්නට අවස්ථාවක් නැtei කියන කාරණාව ජිනීවාවල ඉදිරිපත් කරන තත්ත්වයට ගේන්න හදන්නේ. දැන් ඔබතුමා දන්නවා අර ITU එකේ ප්‍රධානියාව අපි වචනයක්වත් කියන්න ගියේ නැහැ. අපි කතා කරන්න ගියවත් නැහැ. ඒ මොකද අපි හිතුවා ඔබතුමාගෙන් මේකට විසඳුමක් ලැබෙයි කියලා. මොකද මම ඔබතුමාට කියන්න කැමති, අපි ස්වභාවිකවම අපි අකමැති මේ රට ඇතුලේ ගනුදෙනු පිටතින් විසඳ ගන්න. එහෙම වුණාවක් නැහැ. හැබැයි ගරු කතානායකතුමනි, මේ කියන්නේ මේ 225න් 13ක් වෙන කොට්ටාසයටත් මේ සභාගර්භයේ කතා කරන්න බැරි වීම තුළ මේ දෙන සංඥා මොකද්ද? ආණ්ඩුව කියන්නේ නෑ, ඔව පිටත ගිහිලා විසඳ ගන්න. ජිනීවා ගිහිලා විසඳ ගන්න. ITU එකට ගිහිලා විසඳ ගන්න. කොමන්වෙල්ත් පාර්ලිමේන්තරි යූනියන් එකට ගිහිලා විසඳ ගන්න. ඒකද මේ දෙන පණිවිඩය? ඇයි මෙච්චර මේ 13 දෙනාට බය? මං කරුණා කරලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ඔබතුමත් යම් යම් අවස්ථාවලදී ඔබතුමාගේ අභිමතය පරිදි ඔබතුමා අවස්ථාවන් දීලා තිනවා අපේ මහජන නියෝජිතවරුන්ට කතා කරන්න. ඒ නිසා ඔබතුමා මේ ආණ්ඩු පාර්ශවයෙන් මේ යුතුකම ඉෂ්ට කරන්නේ නැත්තම් ආණ්ඩු පාර්ශව කොටසකකට එක් සැලකීමක් සහ තවත් මන්ත්‍රීවරුන් කොටසකට තවත් සැලකීමක් තුළ ඩිස්ක්‍රිමිනේටරි විදිහට, වෙනස් විදිහට සැලකනවා නම් ඔබතුමා අභිමතය උපයෝගී කරගෙන මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා බොහොම ගෞරවණීය ඉල්ලීමක් කරනවා.
ස්තුතියි. ස්තුතියි. යෝජනා ඔව් මනෝගණේෂන් මන්ත්‍රීතුමා.
අගී සිටියේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ඔබතුමාට උපකාරයක් කරන්න. දැන් ගරු කතානායකතුමනි, මෙවැනිම තත්ත්වයක් උදා වුණා 2015 යහපාලන ආණ්ඩු සමයේ. 2015 යහපාලන ආණ්ඩු සමයේ අපි සියලු දෙනාම තරඟ කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කරගත් තීන්දුවක් අනුව කොටසක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් යහපාලන ආණ්ඩුවට එකතු වුණා, ඒකාබද්ධ ආණ්ඩුව. හැබැයි ඒකට දල සලහපතිරු මැතිතුමා විතරයි දැනට මේ පැත්තේ ඉන්නේ. ඒකට එදා මේ විරුද්ධ වෙච්ච, අද ආණ්ඩු පක්ෂයේ ඉන්න බොහෝ දෙනා ඒකට විරුද්ධ වෙලා 55 දෙනෙක් ඔබතුමාත් සහිතව, ඔබතුමාත් ඇතුළුව, වර්තමාන අගමැතිතුමත් ඇතුළුව කිව්වා නෑ අපි ආණ්ඩුවට යන්නේ නෑ. එතකොට ඔබතුමාලා ඇවිල්ලා ඉඳගත්ත විරුද්ධ පක්ෂේ. මම හිටියේ එතකොට ආණ්ඩු පක්ෂේ. මේ විදිහට මේ විදිහටම ගරු කතානායකතුමනි, ඒ 55 දෙනාට කතා කිරීම පිළිබඳව ප්‍රශ්නයක් මතු වුණා. එවිට ඉන්නපු කතානායකතුමා මේ ගැන සැලකලා බලලා තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව තුළ තිබුණේ එක්සත් ජනතා සන්ධානයේ මහලේකම්තුමා ලිපියක් දීලා තිබුණා කතානායකතුමාට සන්ධානයේ ආණ්ඩුවේ කියලා. අපි තරඟ කරේ මුලත්කොලේ නිසා ඒ තීන්දුවේ තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලැබෙන වෙලාවෙන් විරුද්ධ පක්ෂයේ ඉන්න 55 දෙනාට මෙතුමත් තිබ්බා. පස්සෙ නමතු වෙලාව දෙන්න කියලා. ඉතින් ඒකද මේ ප්‍රශ්නේ විසඳන්න වැඩි දුර යන්න ඕනේ නැහැ. ඔබතුමා හොඳටම දන්නවා, ඔබතුමා එදා විපක්ෂයේ ඉන්නකොට 55 දෙනාගේ ගොඩේ ඔබතුමාට පපුවට පියෙන් යන වගේ නේ ඔබතුමාගේ කතා කිරීම නිදහස නැති කරනකොට. එදා 55 දෙනා වෙනුවෙන් නායකත්වයේ දීලා වර්තමාන අගමැතිතුමා තමයි 55 දෙනාගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා. මෙතන ඉඳගත්ත ඇවිල්ලා දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා ඇතුළු කණ්ඩායම කතා කිරීමේ අයිතිය ලැබුතුමත් එක්ක. එදා ඔබතුමාට වෙච්ච දේ අද ඔබතුමා මූලාශ්‍රයේ තියාගෙන අපිට වෙලා තියෙනවා. එදා දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාට වෙච්ච දේ අද එතුම අගමැතිතුමා ඉන්නකොට අපිට කරනවා එතුමා ඉපැත්තේ ඉඳගෙන මේක කොච්චර අසාධාරණයක් මේ මේ මෙවැනි අසාධාරණයකට පිළිතුරක් හොයන්න මෙච්චර අපි වාද වෙනවා නම් පාර්ලිමේන්තුවේ කතා කරන්න අයිතියට මෙච්චර වාද වෙනවා නම් මෙච්චර කල් ගන්නව නම් දෙයනේ කන්න නැතුව කලම්ජ දාන ළමයි ගැන මොන කතාද මොන කතාද පෝර නැතුව අර දුක් විඳින ගොවිය ගැන මොන කතාද පාර්ලිමේන්තුවේ 13 දෙනෙක්ට කතා කරන්න දෙන්නේ නැහැ ඇයි ජනාධිපති තෝරන දණ්ඩේදී අපු දුකට ඇස ලප්පරු වෙන කිසිම හේතුවක් නැහැ මිනි මරලද හොරකම් කළද පගා ගහලද උසාවියෙන් දඬුවම් ඉදලද නැහැ නැහැ ඉතින් ඒ නිසා කරු කතා නැහැ තුමනි ඔබතුමත් අපි වගේම අර ඒකාබද්ධ විපක්ෂෙන්න කාලේ මේ විදියටම මේ දුක වින්දා
හරි
ඒ නිසා වෙන්නට ඕනේ ඔබතුමා උත්සාහ කරනවා මේ සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් පිට අපිට කතාවට අවස්ථාව ලබා දෙන්න අපි ඒකන විශ්ෘතිවන්ත වෙනවා ඒ නිසා ගරු අගමැතිතුමා මට යගන්නේ මට ලොකුනේ ඒ නිසා ගරු අගමැතිතුමනි ඔබතුමා දැන් නැවත මම කියන්නට ඕනේ ගරු අගමැතිතුමා එදා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නායකත්වය දීලා
ඔබතුමා කාලේ
ඒ ඒ ඒ ගත්ත විසඳුම මම කරුණාකරලා ක්‍රියාත්මක කරන්න මේක මා අපරාධයක්
බොහොම ස්තුතියි
අපරාධයක් මේ අපරාධය හරහා අවසානයේ පහර වදින්නේ ඔබතුමා මහින්ද යාපා අභිවාදන කතා නැතුව මම කමක් නෙවෙයි මුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවම සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය
හරි ඔව්
කතානායකතුමනි මේ කාරණාව පිළිබඳව ගරු ජීඑල් පිරිසමතුමා ඉදිරිපත් කරපු කාරණාව පිළිබඳව අපේ ආණ්ඩු පක්ෂය හැටියට අපේ අදහස ඉදිරිපත් කරන්න ඕනේ මම පැහැදිලිව පිළිගන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාටම කතා කිරීමේ අයිතිය තියෙනවා මේ පාර්ලිමේන්තුවේ තියෙන වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙන මේක ඉන්නේ ආණ්ඩු පක්ෂයා විපක්ෂය කියලා තියෙන්නේ එතකොට මෙතන මද ස්වාධීන කොටසක් කියලා කියන්න කණ්ඩායමක් ඉතුරු වෙන්නේ නැහැ එක එන්න ඕනේ එක ආණ්ඩු වෙන්න ඕනේ එක විපක්ෂය එන්න ඕනේ මේ දෙපැත්තේම නැති අය ඉන්නවා නම් ඒක මැදට ආසන් ටිකක් දාලා ස්වාධීන කියන්නේ මම අද මං හිතන්නේ වාසුදේව අමතුමාට උදේ කතා කළා මේක විස්තර ඇහුවා එහෙම වුණත් වෙන්නේ මේ වෙස්මිනිස්ටර් ක්‍රමය නැති වෙලා අර ඔලු තුනේ සම්ප්‍රදාය තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ ස්වාධීන කට්ටියකට කාලෙකට මට මතකයි ඉස්සර ආචාර්ය කොල්ලිනාත් සිල්වා මැතිතුමා කිව්වා ඔලු තුනේ බූරුවෝ කියලා මේ ස්වාධීන වෙන අයට මම නම් කියන්නේ නැහැ මම මේ කාරණාව මම අද ඇහුවා පාස්දේ මැතිතුමාගෙන් මේ ස්වාධීන වෙච්ච අයට මේ කොල්ලිනාත් සිල්වා ආචාර්ය කොල්ලිනාත් සිල්වා මැතිතුමා කියපු කතාව එතකොට එතුමා කිව්වා ඒ කාලේ කිව්වයි කියලා මේ ඔලු තුනෝ බූරුවෝ කියලා මම අපි එහෙම කියන්න කැමති නැහැ අපි පිළිගන්නවා එතුමාලට කතා කිරීමේ අයිතිය තියෙනවායි කියලා. ඒ වගේම කරු මන්ත්‍රීවරයෙක් කිව්වා 2015 දී පාර්ලිමේන්තුවට අපි පත් වුණාම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් වෙලා අපි පක්ෂයේ තීන්දුවක් ගත්තා අපි විපක්ෂ වාදී වෙනවායි කියලා. ඒ අනුව අපිට වෙලාවක් අපිට දුන්නා. මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අපිත් එක්ක එක්කවෙච්ච සමහර දේශපාලන පක්ෂවලට ඒ අවස්ථාවම දීලා තියෙනවා. දැන් පෞගිය කාලේ වුණ අත්දැකීම තමයි කරු කතානායකතුමනි කතාවක් අපි මෙතන විවාදයක් යනකොට ආණ්ඩුව පක්ෂෙන් නියෝජනය කරන මන්ත්‍රීවරුට අම්මනේ 130ක් විතර 170ක් ස්වාධීන වෙච්චයි විපක්ෂයේ කණ්ඩායම් කතා කරනවා ඒ නිසා තමයි ඔබතුමා හොඳාකාරව දන්නවා මම අපි ආණ්ඩුව පක්ෂ සංවිධායක හැටියට අපි පක්ෂයක් හැටියට අපි ආණ්ඩුව පක්ෂයේ සභා කටයුතුකට ඇවිල්ලා අපි යෝජනා කරා අපි 160 යම් කොටසක් පරිත්‍යාග කරන්න සූදානම් අපිට 140 ගානක් හිටියා ඒ ගාන නෑ දැන් ඉන්නේ අපිට 128ක් විතර 136ක් ජනාධිපති තෝරා ගැනීමේදී දුන්නා අපි 130 අවශ්‍ය ප්‍රමාණයට අපිට 160 යම් ප්‍රමාණයක් මොකද 113ක් හිටියා 150 දෙන්න ඕනේ අපි 155ක් හරියට 100 යම් ප්‍රමාණයක් අපිට දෙන්න ඉතුරු ටික අපි විපක්ෂයට දෙන්නම් කියලා හැබැයි ඒ වෙලාවේදීත් අද විපක්ෂ නායකතුමා මෙතන මොන විදිය කතාවක් කරත් ලක්ෂ්මන් කිරියල් එමෙතුමා දන්නෝ එතුමා ප්‍රසිද්ධිය කිව්වා අපිට දෙන්න බෑ කියලා අපිට දෙන්න බෑ කියලා ඔබතුමා කිව්වා ඉතින් අපි කියන්නේ අපේ වෙලාවකුත් දෙන්න ඔබතුමාලගේ වෙලාවකුත් දීලා එක්ක විපක්ෂෙන් මොකද එතුමාලා ස්වාමී අපි පක්ෂයේ තීන්දුවක් කරන් එතුමාලා ගියා නම් අපි එකගයි ඒ නිසා තමයි අපි විමල් විරාන් සම්බතුමාලට වාසුදේව එමෙතුමාලට අපි අපේ පැත්තෙන් දෙන්නේ හැබැයි ස්වාධීන වෙලා විපක්ෂේ වාඩි වුණාම අපි එක පැත්තක තෝරගන්න ඕනේ ඔලු තුනේ ඉන්න බෑ එතකොට විපක්ෂයේ අපි කාල සීමාව තුන බුතුමල්ලා එතකොට ලක්ෂ්මණ කිරියල්ලා මෙතුමා කිව්වා ඒ කණ්ඩායමේ හැදියාව බලලා ක්‍රියාකලාපය බලලා අපි තීන්දුවක් ගන්න මේ කාලේ ඒකලා ප්‍රොබේෂන් කිව්වා අපි නෙමෙයි කිව්වේ බුතුමල්ලා අපේ කාලේ අපි අපිට නම් එතුමල්ලාගේ හැදියාව හොඳයි එතුමල්ලා විපක්ෂයේ ආඩුනා කියලා අපේ තරහක් නැහැ අපි ඒක දෙන්නම් අපේ කාලේ ඔබතුමාලත් අරගෙන එතුමාලට ඒ අවස්ථාව දෙන්න කියන යෝජනාවක් මම කරනවා ගරු කතානායකතුමනි.
මගේ නම සදාන් වෙච්ච නිසා මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. මම ප්‍රොබේෂන් කිව්වේ මේ ඩලස් මන්ත්‍රීතුමාගේ කණ්ඩායම නෙමෙයි. තව කණ්ඩායමක් ඉන්නවා. මේ පැත්තේ වාඩි වුණාට ආණ්ඩුවත් එක ජද දෙන්න. හරි. මේ පැත්තේ වාඩි වුණාට ආණ්ඩුවත් එක ජද දෙන්න. ඉතින් ඒක 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 වෙනම කතාවක්. නමුත් මේක පාර්ලිමේන්තු සම්ප්‍රදායක් කියලානේ කතා නැහැ තුමා. දැන් පාර්ලිමේන්ටරි ට්‍රැඩිෂන්. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි වෙලාව දෙන්නේ පාර්ලිමේන්තුවට තේරිච්ච කණ්ඩායමේ වෙලාවෙට. ඒක තමයි සම්ප්‍රදාය. මේක මේ වැඩිදුර මහා තර්කයක් ඇති කරන්න ඕනේ නැහැ මේ විපක්ෂයේ වාඩි වෙච්ච මන්ත්‍රීවරු තේරුනේ ඔය පැත්තේ. පොදු ජන එක්සත් පෙරමුණ කණ්ඩායමේ ඉතින් වෙලාව දෙනුනේ මේ පැත්තේ. ඒක තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උනත් අනුගමනය කරන්න මේක මේ අඩුවඩි කරලා මගේ කැලලයි එහෙ කැලල එහෙම කරන්න බෑ the time is given by the party from whom they were elected ඉතින් මේ පැත්තේ වාඩි උනායි කියලා මොකද මම මේ ඔය ප්‍රොපොසිෂන් කතාව කිව්වේ මේ GLP පැත්ත මගේ කණ්ඩායමට නෙමෙයි කබාර කණ්ඩායම ඉන්නවා මෙහෙ වාඩි උනා ඔය පැත්තට ජද දෙන්නේ මේකයි මගේ එකක්
හරි ඔව් and then මේ දැන් මේක විසඳ ගන්න පුළුවන් නේ තමුන් නාන්සලට ඔව්
මනේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මන් දන්නේ මොකද්ද මේ ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමා කතා කරන්නේ කියලා අපේ මව් පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ පැරණි සම්ප්‍රදායන් තියෙනවා මේ පහුගිය යහපාලන කාලේ පමණක් නෙමෙයි ඊට කලින් ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණ අපිත් එක්ක එකට ඉල්ලලා වෙන් වෙලා ගියාම එයාටත් ඡන්දේ කතා කරන්න අයිතිය දුන්නා සම්ප්‍රදායක් තියෙනවා නමුත් අද වෙලා තියෙන්නේ ආණ්ඩුපක්ෂයේ කියලා කණ්ඩායමක් තීන්දුව කරගෙන ඒ තීන්දුව කරගත්ත කට්ටියට විතරක් කතා දීලා අනිකුත් කට්ටියට කතා දෙන්නේ නැහැ. දැන් අපිට උනත් ඔබතුමා දන්නවා පැහැදිලිවම දුන්නොත් දෙන්නේ විනාඩි 5යි. ඉතින් මේ අපිට ඡන්දේ දීපු මිනිස්සුන්ගේ අයිතිය ආරක්ෂා කරලා දෙන්න. බූරු කතාවක් කිව්වා කවුද බූරුව කියන එක කවුද බූරුව කියන එක මේක අහන් ඉන්න එළියේ ජනතාව හොඳටම දන්නවයි කියන එක ආණ්ඩුවේ පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා දැනගත්තොත් හොඳයි.
අනේ කතානායකතුමනි සමායන ඔබතුමා වැඩි තේරුම් ගන්න බෑ මම බූරුව කිව්වේ නෑ කාටවත්. මම මේ කිව්වේ ආචාර්ය කොල්ලිනාන්සිල මැතිතුමා කිව්වේ එකක්. ඔබතුමා එතුමාට බූරුව කියන්න බෑ මොකද එතුමාලා මේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ විශාල කාර්යභාරයක් කරපු අය. මම මේ කතා කරන්නේ අපේ සූදානම් අපේ යම් ප්‍රමාණ වෙලාවේ මේක ආණ්ඩුපක්ෂයෝ විපක්ෂයේ එතුමල්ලා ස්වාධීන වෙලා විපක්ෂයේ වාඩි වුණාම මට ආණ්ඩුපක්ෂ සංවිධායක හැටියට මෙතන මන්ත්‍රීවරු 130 ගණක් ඉන්නවා කතාවල් ඉල්ලනවා. ඒකට අපි මේ කල්මනාකරණය කරන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ මෙතුමල්ලා අපේ වෙලාවෙන් අපි යම් කොටසක් දෙන්නම් ඔබතුමල්ලා දීලා මොකද අපි විපක්ෂයෙන් අපේ පැත්තට ඇවිල්ලා වාඩි වෙලා
අනිත් පැත්තට ආවා. හොඳම විසඳුම මේකයි. ඔව් නාර ගොඩේ මන්තුමා ඉක්මනට කතා කරන්න.
ඉක්මනට කියලා කතානායකතුමනි අපි අන්තිමට මේ ස්ථාවර නියෝගවල ඉන්නේ ඔක්කොම බලන්නේ. දැන් මේ අපේ ආණ්ඩුපක්ෂයේ ගරු සංවිධායකතුමා කියපු කතාව 100%ක් නිවැරදි නැහැ. මොකද අපි අර පාර්ලිමේන්තු ගැන කතා කරනකොට පාර්ලිමේන්තුවේ කතා කරන්න කාට හරි මන්ත්‍රීවරයෙකුට ලබා දීමේ අයිතිය තියෙන තමුන්නාසයට මේ ස්ථාවර නියෝග 91 ඡාවල පැහැදිලිවම කියනවා මෙහෙම මෙම ස්ථාවර නියෝගයේ විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද කතානායකවරයා විසින් මන්ත්‍රීවරෙන් අතර සාධාරණ සහ යුක්තිසහගත ආකාරයට කාලය වෙන් කිරීම සඳහා වගකීම ලැබිය යුත්තේය කතා කිරීම සඳහා කැඳවනු ලබන්නේ කවරෙකුද යන තීරණය කිරීමේදී ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශවයේ සංවිධායකවරයා විසින් එසේ කතා කිරීම සඳහා කතානායකවරයා විසින් කැඳවනු ලැබිය යුතු මන්ත්‍රුගේ ලැයිස්තුවක් ලබා දීම මගින් කතානායකයාට සහාය විය හැකිය. මෙහෙම අයිතියක් නැහැ. මේක සාම්ප්‍රදායක් අපි හදාගෙන තියෙනවා පහුගිය කාලේ. අපි ඉස්කෝලේ යන කාලේ පුංචි කාලේ බලන් හිටියා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීව කතා කරන හැටි. හුඟක් අයගේ සිහිනයක් තියෙනවා පාර්ලිමේන්තු කතා කරන. පාර්ලිමේන්තුවේ කතාව සීමා කරන්නේ නැහැ කතානායකතුමනි. ඒක පවා පහු කාලීනව සාම්ප්‍රදායක් වුණ මොකද හුඟක් අය කතා කරන්නේ ඕඩ කියන නිසා. ඒ නිසා තමයි මේ වෙලාව වෙන් කරගෙන ඉන්නේ. එහෙම මිස මේ ආණ්ඩු කාලේට ආණ්ඩු පක්ෂයට මෙච්චරකයි ති විපක්ෂයට මෙච්චරකයි ති කියලා කියන්න කාටවත් බෑ. ඒක ඔබතුමාගේ අතේ තියෙන්නේ. අපි දන්න පහුගිය දවස්වල ඔබතුමා උත්සාහ කරා අපිට මේ කාලේ ලබා දෙන්නට. අපි තාමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි කියන එකම එක දේ තමයි ඒකට යම්කිසි ක්‍රමවේදයක් හදාගන්න. අපිට ඇවිල්ලා අපේ කතාව එන්නේ කොයි වෙලේද කියලා හැමතිස්සෙම ඔතෙන්ද ගිහිල්ලා ඔබතුමාගෙන් හරි ඔතන මුලාසන රෝඩෝ ඉන්න කෙනකින් බැගපත් වෙන්න බෑ. අපිට වෙලාවක් දෙනවා නම් ඒ වෙලාව කොයි වෙලාවෙද දෙන්න කියලා උදේ ලෑස්තර දාන්න.
ඒකට මට සහයෝගය දෙන්න. ඔව් මේ දලුවත් මන්තුමා.
අර කතානායකතුමනි මේ දෙවෙනි සාහිත්‍ය මාසය අපි දන්නවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවුරුදු දශක දෙකකට වඩා කාලයක් තිස්සේ දිගටම පවතිනවා. දැන් මේ වෙනකොට අපේ දරුවෝ විශාල ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් මේකට සහභාගී වෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට අපිට පේනවා මේ තියෙන අර්බුදයේ ආර්ථික අර්බුදයත් එක්ක ගරු කතානායකතුමනි මෙන්න මේ පිටු 80 පොත මේ අවුරුද්දේ print කරාම රුපියල් 700ක් වෙනවා. හැබැයි මේ ගිය අවුරුද්දේ print කරපු මේ පොත රුපියල් 900ක්. හැබැයි ගරු කතානායකතුමනි දැන් මේ ප්‍රශ්න වෙන්නේ ගොඩක් පොත් ගන්න එන අය ඒ පරණ පොත් ටික අරගත්තට පස්සේ දැන් අලුතෙන් print කරන පොත් ගන්න මිනිස්සුන්ට ගැනීමේ හැකියාවක් නැහැ. ඒක මේක පාසල් පෙළ පොත් ලියන පොත් වලටත් අනාගතේ සිද්ධ වෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ මේ පොත් ප්‍රකාශකයන්ටවත් අඩුම තරමේ යම් සහනදායි ක්‍රමයකට මේ කඩදාසි ටික ගේන්න ක්‍රමවේදයක් හදුවේ නැත්තම් අපි දන්නවා දරුවෝ මේ වෙනකොට කන්න නැතුව මන්දපෝෂණය ඉන්නා වගේම දැනුම තුළ විශාල වශයෙන් අර්බුදයකට පාත්‍ර වෙනවා. අපිට ලියන්න කියන්න පොත් ටික නැති වෙනවා, කියවන්න පොතක් නැති වෙනවා. මේක මේ සාහිත්‍ය ඛණ්ඩද කියන හැ සමහර විට මේක සිනාවට ලක් කරයි. හැබැයි අපිට බැලුවාම කියවන්න පොතක් සාහිත්‍යයක් ඒ කියන தத்துவයට මරු පහරක් එල්ල වෙනවා. ඒ නිසා මේ ඇයට යම් ආකාරයේ සහනයක් එක්ක පොතක් ප්‍රකාශයටපත් කරන්න, ලියන්න කියන පොතක් print කරන්න යම් ක්‍රමවේදයක් හදන්න මම හිතන්නේ වෙළඳැමතුමා ඉන්නවා. මම එතුමාට අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි. යෝජනා පිළිබඳ දැනුම් දීම නියමිත කටයුතු සභානායකතුමා. යෝජනා අංක 1 2 සහ 3.
කරු කතානායකතුමනි
1 සහ 2
අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1 සහ 2 මම ඉදිරිපත් කරනවා.
ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා. ඔව් ගාන්ත කන්නතිරික මන්ත්‍රීතුමා පොයින්ට්.
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අද ශ්‍රී ලංකා රූපවාහිනී
සංස්ථාවේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තියෙනවා ගාන්ත කන්නතිරික මන්ත්‍රීතුමාගේ.
අර කතානායකතුමනි දැනටම වෙලාව 12:10යි. ප්‍රධාන කටයුතු දැන් ආරම්භ වෙන්නේ. දිවා ආහාරයට පැය භාගයේ විවාදයට ලබා දෙන්න කියලා අපි ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාගෙන් ඉල්ලනවා. එකයි.
හරි හරි බොහොම සුදුයි. ඔව් ඔබතුමා කතා කරගෙන යන්න.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවීමේ 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීමට නියමිත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සංස්ථා මණ්ඩලයේ
සංයුක්ත ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා ආසනයට පැමිණෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සංස්ථා මණ්ඩලය සංයුතිය වෙනස් කිරීම සඳහා තමයි මෙම සංශෝධන ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම 2019 මාර්තු 8 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ පැවැත්වුණ කෝප් කමිටුව රැස්වීමේදී නිර්දේශයක් ලබා දුන්නා. විශේෂයෙන්ම මෙතෙක්කල් රූපන් සංස්ථා මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් 7 කටයුතු කරනවා. ඒ වගේම භාණ්ඩාගාරය නියෝජනය කරමින් එක් නිලධාරි මහත්මයෙකුත්, ඒ වගේම අමාත්‍යංශයේ ලේකම්තුමා නියෝජනය කරමින් තවත් නිලධාරි මහත්මයෙකුත් අධ්‍යක්ෂ මණ්ඩලයේ නිරීක්ෂකයන් හැටියට කටයුතු කරනවා. නමුත් දිගින් දිගටම ආපු කාරණා සැලකිල්ලට අරගෙන කෝප් කමිටුව නිර්දේශයක් ලබා දුන්නා. භාණ්ඩාගාරයේ වෙනුවෙන් සහභාගී වෙන නියෝජිතයා නিত্য එහෙම නැත්නම් සක්‍රීය අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක් බවට පත් කර ගන්න කියලා. එතකොට අපි කවුරුත් දන්නවා 7 ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් සහභාගී වෙන නිලධාරිවරයා සක්‍රීය අධ්‍යක්ෂවරයෙක් කරගත්තාම එතන සංඛ්‍යාව 8 බවට පත් වෙනවා. ඒක ඉරට්ටේ සංඛ්‍යාවක්. යම් තීරණයක් ගැනීමේදී ඒක ප්‍රායෝගික බාධාවක් ඇති වෙන නිසා අමාත්‍යංශයේ ලේකම්තුමා හෝ ඒ නියෝජිතයා සහභාගී නියෝජිතයත් අධ්‍යක්ෂකවරයෙක් බවට පත් කළා. අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් සංඛ්‍යාව 9 දෙනෙක් බවට පත් කර ගැනීම තමයි විශේෂයෙන්ම මේ සංශෝධනයේ තුල බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව අපි මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති ඒ මේ සම්මතියෙන් පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයට භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරි මහත්මයාත් ඒ වගේම අමාත්‍යංශයේ ලේකම්තුමා හෝ නියෝජිත මහත්මයාත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් සහභාගී වෙන නිලධාරි මහත්මත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමත් ඒ වගේම චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමත් විශේෂ අමාත්‍යවරයා විසින් පත්කරන අධ්‍යක්ෂකවරු 4 දෙනාත් ඇතුළුව අධ්‍යක්ෂකවරුන් 9 දෙනෙක්ගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයක් හරහා ඒ සංස්ථාවේ තීන්දුව තීරණ ගැනීම මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා වූ තමයි මේ සංශෝධනය විශේෂයෙන්ම අද ඉදිරිපත් වෙලා තිබෙන්නේ. අපි විශේෂයෙන්ම දන්නවා අපේ රටේ ජාතික නාලිකාව ලෙස ශ්‍රී ලංකා අපේ රූපාණ සංස්ථාව එහෙම නැත්නම් ශ්‍රී ලංකා රූපවාහිනිය දැයේ නාලිකාව ලෙස විශාල මෙහෙවරක් මේ රටේ මාධ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් ඉටු කරන ලබනවා. විශේෂයෙන්ම රූපාණ සංස්ථාව දැනට පාඩු ලබන ආයතනයක් හැටියට තමයි අපි හඳුනාගෙන තිබෙන්නේ. මේ පාඩුවට හේතු ගණනාවක් තියෙනවා. පසුගිය කාලය තුළ සිදු වූ සිදුවීම්, ඒ වගේම ගන් ලැබූ තීරණ, ඒ වගේම කළමනාකාරීත්වය ඇති තිබෙන දුර්වලතාවය, ඒ වගේම අනිකුත් රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක්, පෞද්ගලික අංශයේ රූපවාහිනී නාලිකා ප්‍රමාණයක් ඒ ඇති වුණ තරංකාරීත්වය ඇතුළු කාරණා කීපයක් පදනම් කරගෙන රූපාන් සංස්ථාව මේ වෙනකොට පාඩු ලබන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි අපට තියෙන සම්පත් දිහා බලපුවහම 1982 ජපානයේ රජයෙන් ආධාරයක් හැටියට සහයෝගයක් හැටියට ලැබිච්ච මේ රූපාන් සංස්ථාව රට වෙනුවෙන් මේ දැය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. වගේම අපි බලාපොරොත්තු වෙනවා එක පැත්තකින් ජාතික රූපවාහිනියට වකිමක් පැවරලා තිබෙනවා මේ යම් ජාතික මෙහෙවරක් ඉටු කරන්න. ඒ නිසා ජාතික රූපවාහිනිය එක පැත්තකින් ජාතික මෙහෙවරක් ඉටු කරන ගමන් ඒ වගේම යම් වගකීම් සහගතව ජාතික වගකීමකුත් ඔවුන්ට ඉටුකරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ගුණාත්මක භාවයත් ආරක්ෂා කරගෙන ජාතික වගකීමත් ආරක්ෂා කරගෙන ඉදිරි කාලය තුළදී ජාතික රූපවාහිනිය අනිකුත් ආයතනත් එක්ක රූපවාහිනී නාලිකාත් එක්ක තරංකාරීත්වයටත් මුහුණ දෙමින් නිර්මාණශීලී වැඩපිළිවෙලක් ඔස්සේ අපේ රටේ නැවතත් ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක් බවට ජාතික රූපවාහිනී පත්කිරීම සඳහා ගරු ඇමතිතුමත් මමත් ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමා ඒ වගේම රූපාණ සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත් ඒ කාර්ය මණ්ඩලයත් එකට අත්වැල් බැඳගෙන සාමූහික මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවායි කියන එක මේ වෙලාවේදී අපි ගෞරවයෙන් යුතුව මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන්ම දන්නවා අපේ මාධ්‍ය ශාස්ත්‍රය තුළ අද මාධ්‍යවේදීන් ගත්තා ජාතික මට්ටමේ ඉන්න මාධ්‍යවේදීන් ඒ වගේම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඔවුන්ට ගැටලු රාශියක් තිබෙනවා. ඔවුන් විවිධ දුෂ්කරතා මැද්දේ විවිධ බාධක මැද්දේ මේ ප්‍රවෘත්තිකරණය වාර්තාකරණය ඒ sannivedanaya වෙනුවෙන් ඔවුන්ගේ මහඟු කාර්යභාරය ඉටු කරනවා. ඒ නිසා අපි ඉදිරි කාලය තුළදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ ජාතික මට්ටමේ ඉන්න මාධ්‍යවේදීන් පිළිබඳවත් ඒ වගේම ඉතාම දුෂ්කර ප්‍රදේශවල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මේ සියලුම රජයේ වගේම පෞද්ගලික අංශෙත් මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ සුභසාධනයේ පැත්ත සහ ඔවුන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න. පසුගියදා කැබිනට් මණ්ඩලයට ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා කැබිනට් අමාත්‍යවරයා හැටියට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අපේ රටේ මාධ්‍යවේදීන් විවිධාකාරයෙන් විශ්වවිද්‍යාලවලින් විවිධ පාඨමාලා කරලා ඒ වගේම දැන් පාසල් අධ්‍යාපනය තුළ උසස් පෙළ අධ්‍යාපනයේට ජන sannivedanaya මාධ්‍ය විෂයක් බවට ඇති කරලා තිබෙනවා. ඒ හරහා විවිධාකාරයෙන් දැනුම ලබාගත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඉන්නා වගේම ඒ වරලත් මට්ටමට මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන්ම වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඒ සම්බන්ධව පසුගියදා විශේෂයෙන් මම මුලින් මතක් කරා වගේ ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රදාන කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව වරලත් මාධ්‍යවේදීන්ගේ මාධ්‍යවේදී ආයතනයක් විශේෂයෙන්ම ඉදිරි කාලය තුලදී අප රට තුළ බිහි වෙනවා. ඒ තුලින් ගුණාත්මක සහ වෘත්තීය මට්ටමින් ඉතා ඉහළ මාධ්‍යවේදියෙක් බවට වසර 4ක පාඨමාලාවක් හදාරලා ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා වරලත් මාධ්‍යවේදියෙක් බවට පත් කරන්න. එහින්ද මං හිතන්නේ මාධ්‍ය ශිෂ්‍යයේ විශාල හැරුම් ලක්ෂයක් බවට මේ වරලත් මාධ්‍යවේදී මාධ්‍යවේදීන්ගේ ආයතනයේ බිහිවීම හරහා අපේ රට තුළ ඇති කරන්න පුළුවන් කියන විශ්වාසයත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ එක පැත්තකින් විධායකය, අනිත් පැත්තෙන් ව්‍යවස්ථාදායකය, ඒ වගේම අධිකරණය. ඒ හා සමානම විශාල වගකීමක් පැවරන අංශයක් තමයි මාධ්‍ය කියලා කියන්නේ. ඒ නිසා හරියට මේ ප්‍රධාන කුළුණ තුලට එකතු වෙන තවත් කුළුණක් හැටියට තමයි අපි මාධ්‍ය දකින්නේ. ඒ තරම් පරිවර්තනයක් වෙනසක් ඇති කරන්න පුළුවන් මාධ්‍ය ශේෂ්ත්‍රයේද. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙලාවේ අපේ රට බරපතල ආර්ථික අර්බුදයක ඉන්නේ. මේක කොයි පක්ෂද කොයි නායකත්වයේද කියනවට වඩා අපි සියලු දෙනාම මේකට මුහුණ දීලා මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ වක්කීම අපිට තිබෙන්නේ. අපිට මතකයි මේ රටේ බෙදුම්වාදී එල්ටීටී ත්‍රස්තවාදයේ පරාජයට පත් කරන්න යන වැඩපිළිවෙලේදී අපේ රටේ සමස්ත මාධ්‍ය, පෞද්ගලික සහ රාජ්‍ය මාධ්‍ය අති විශාල කැපකිරීමක් සහ සහයෝගයක් ලබා දුන්නා ඒ සාමූහික අරමුණට යෑම සඳහා. ඒ වගේම මාධ්‍ය ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම රජයේ මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය, ඒ අතර විද්‍යුත් හා මුද්‍රිත, ඒ වගේම අතත්‍ය සංවේදන ක්‍රම එවල නියැලෙන ඒ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙලාවක් තමයි මේ අවස්ථාව. මොකද අපේ රට ගැඹුරු ආර්ථික අර්බුදයක සිටින වෙලාවේ මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට මාධ්‍යෙන් කළ යුතු කාර්යභාරයක් තියෙනවා. අපේ රටේ ජනතාවගේ තුල ධනාත්මක සිතුවිලි ඇති කරමින්, ඒ වගේම මේ වැටිලා තියෙන තැනින් ගැට ගොඩනැගීමට අවශ්‍ය ආත්ම ශක්තිය වර්ධනය කරන්න මං හිතන්නේ සංවේදනයේ විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මං විශේෂයෙන්ම ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ගෞරවයෙන් ආරාධනා කරනවා රජයේ සහ පෞද්ගලික මාධ්‍ය සහ ඒ වගේම සමාජ වෙබ් අඩවි ඇතුළු සියලු කාර්යවලින් තමන්ගේ නිදහස් මාධ්‍ය අදහස් පල කරනා වගේම ඒ නිවැරදි මාධ්‍ය සමාජගත කරනා වගේම දේශපාලඥයන්ගේ වේවා, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ වේවා, අනිකුත් ඕනංශයක ඒ විවේචනයන් ඒව කරන්න ඕන තරම් ඉඩකඩ තියෙනා වගේම පැහැදිලිව මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීම සඳහා ආකල්පමේ වෙනසක් දේශපාලඥයන්ගේත්, රාජ්‍ය නිලධාරීන්ගේත්, පෞද්ගලික අංශයේත්, ඒ වගේම රටේ පුරවැසියන්ගේත් අනිවාර්යෙන්ම ඇති කළ යුතුව තිබෙනවා. එය ඇති කිරීම සඳහා මාධ්‍ය ශේෂ්ත්‍රයේ නියැලෙන සියලු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපි ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් කරන්න ඕන යුතුකම් කොටස ඉටු කරමු කියන කාරණේ. අවසාන වශයෙන් මතක් කරන්න කැමති, අද මේ පාර්ලිමේන්තුව තුලත් ඉතාම සංවේදී කාරණයක් පිළිබඳව දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ වගේම විශේෂයෙන්ම විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා අදහස් පළ කරා. ඒක ඉතාම සංවේදී කාරණයක්. අපි ඔක්කොටම දැනෙන, අපේ රටට දැනෙන, ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම අපේ මන්ත්‍රීවරුන්ට වගකීම පැවරන කාරණයක් පිළිබඳව. ඒ තමයි මේ රටේ මන්දපෝෂණය පිළිබඳව. ඒ වෙනුවෙන් විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් අපි කාරණයක් මතු කරන්න ඕනේ. ඒක ඉතාම සංවේදී වගේම ඒකේ වගකීම අනිවාර්යෙන්ම ආණ්ඩුව ප්‍රමුඛ වශයෙන් බාරගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට නිශ්චිත වැඩපිළිවෙලක් සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සභාපතිත්වයේ දරන අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් විශේෂයෙන්ම ඒ වෙනුවට ජාතික වශයෙන් ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තිබෙනවා. ඊයේ මම අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙල ගමට ගෙනියන්න, විශේෂයෙන්ම ග්‍රාමසේවසම් 14022ක තියෙන සියලුම ග්‍රාමසේවසමකම ආර්ථික පුනර්ජීවන කමිටුවක් නිර්මාණය කරලා ඇත්තටම මන්දපෝෂණයට ලක්වීමට නොදුරීමට ඒ අභියස සිටින පෞල් කවුද කියලා හඳුනාගන්න. මොකද මන්දපෝෂණය හැදුනට පස්සේ ඔවුන්ට ප්‍රතිකර්ම කරනවට වඩා මන්දපෝෂණය ඇති නොවීමට වග බලා ගැනීම තමයි අපි සියලු දෙනාගේ කාර්යභාරය වෙන්නේ. ඒ නිසා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුව හදලා එතන පක්ෂභේදයක් නැහැ. ඒ ප්‍රදේශින්න පළාත් පාලන නියෝජිතය ඔක්කොම පක්ෂයේ අය වුණත් දෙන්නෙක් අනිවාර්යෙන් මෙතන සහභාගී වෙනවා. රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම ඉන්නවා. ගමේ ප්‍රභූවරු, ගමේ පන්සලේ හාමුදුරුවෝ, ආගමික නායකත්වයේ විදුහල්පතිතුමාලා, විශ්‍රාම ගිය අය සියලු දෙනා එකතු වෙලා ඇත්තටම කොයි පවුලටද ආහාර ඒ තමන්ට ලැබිය යුතු ආහාර ප්‍රමාණය ලැබෙන්නේ නැත්තේ, කොයි පවුලටද සහනාධාරය ලැබිය යුත්තේ,
කොයි පවුලද මන්දපෝෂණ අභියස ඉන්නේ ඒ සියල්ල පිළිබඳව ඒ ග්‍රාමසේවා වසමක් හැටියට තෝරාගෙන සුසුකම් තියන අයට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා මේ වෙනකොටත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව අපිට විශාල මුදලක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා සහ ලබා දීලා තියෙනවා ඒ මුදලත් උපයෝගී කරගෙන අපේ රටේ මන්දපෝෂණයට ලක්වීමට නියමිත පවුල් ඉන්නවා නම් ඒ මන්දපෝෂණය නැති කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපේ රජයත් මේ වෙනකොට ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න කටයුතු බිම් මට්ටමට ගෙනියමින් සිටිනවා කියන එක මතක් කරමින් මේ 50 සංශෝධනයට ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන සල්ප අවසන් කරනවා.
වවෙන් සිට ගරු අමාත්‍යමනි ගරු අශෝක් අබේසිංහ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14 කාලය ඇත.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද මේ පාර්ලිමේන්තුවට රූපවාහිනී සංස්ථා සංශෝධන පනත දෙවෙනි වර කියවීම සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිමද අද සාකච්ඡා කරන අවස්ථාව කාලය විශාල ලෙස ගිහිල්ලා තියෙනවා. දැන් රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා රූපවාහිනී සංස්ථාව පාඩු ලබනවා කියලා. රූපවාහිනී සංස්ථාව අද මේ පනතෙන් කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලේ තව වැඩි කරන්න. අධ්‍යක්ෂ පාඩු ලබාදී තව අධ්‍යක්ෂ මණ්ඩලේ වැඩි කරනවා. ඒ විතරක් නෙමෙයි මේ රූපවාහිනී සංස්ථාව පාඩු ලබන දැන්ට මේ රූපවාහිනී සංස්ථාව 850ක් විතර සේවකයෝ ඉන්නවා. මේ පාඩු ලබන එක හේතුවක් තමයි ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදීම පටිගත කළේ සහ විකාශනය කළේ රූපවාහිනී සංස්ථාවේ. ඒක එකපාරට අයින් කරලා ITN එකට ස්වාධීන මේ රූපවාහිනී සංස්ථාවට දුන්නා. ඉන් පස්සේ එතනින් පටිගත කිරීම ඉවත් කරලා දැන් පුද්ගලික අංශයට දීලා තියෙනවා. ඉතින් මේ සංස්ථා පාඩු ලබන එක අහන දෙයක් නෙමෙයිනේ. ආදායමනේ ඒවා වෙනත් පුද්ගලයන්ට පුද්ගලික අංශයට දුන්නාම මේක පාඩු ලබනවා. ඉතින් ඒක තමයි රූපවාහිනී සංස්ථාවට වෙලා තියෙන්නේ. ඒ වගේම ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ 1000ක් විතර සේවය කරනවා. මේ සාමාන්‍ය මිලියන 150ක් විතර මේ වියදම යනවා. හැබැයි මිලියන 60යි හැම්බෙන්නේ. ඉතින් එතකොට මේ 2019 ඉඳන් මේ වගේ ප්‍රධාන පාලන අධිකාරී සභාපතිවරු 4 දෙනෙක් මාරු වෙලා තියෙනවා. ඉතින් මේව පාඩු ලබන්න හේතුව මේක විශාල වශයෙන් මේක තමයි හේතුව. ඒ වගේම දැන් මේ වන විට මෙරට මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන ඒ වගේම සිවිල් ක්‍රියාකාරීන් සමාජ ක්‍රියාකාරීන් මර්ධනය කිරීම විශාල වශයෙන් වෙනවා. මේක දැන් ජාත්‍යන්තරයේ අවධානයටත් යොමු වෙලා තියෙනවා. දැන් මේ දවස්වල මානව හිමිකම් සම්මේලනය ක්‍රියාත්මක වෙන 51 වෙනි සැසිවාරයේ ඒක දක්වා මෙම ප්‍රශ්නය ගිහිලා තියෙනවා මේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන සිවිල් ක්‍රියාකාරීන් මර්ධනය. ඉතින් මේක විශාල මේ රටේ ප්‍රශ්නයක්. අපි දැක්කා මේ ජූලි 9 වෙනිදා ඇච්ච සිද්ධිය අනුව මාධ්‍යවේදීන් මේවා ප්‍රකාශ කෙරුවා කියලා විකාශය කෙරුවා කියලා ඔවුන්ට මේ අත්අඩංගුවට අරන් ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගන්නවා. අපි දැක්කා MTV ආයතනයේ මේ පාලන අධිකාරිය ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවලා තියෙනවා වර්තමාන ජනාධිපති හිටපු අගමැතිතුමාගේ නිවසට පහර දුන්නා කියලා. හැබැයි මේ මාධ්‍යවේදීන් මර්ධනය කිරීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වන විට දැන් MTV ආයතනය දැන් ලෝක විකාශකයන්ගේ සංගමේ සමාජිකයෙක්. මොකද ආසියා පැසිෆික් සංගමේ සමාජිකයෙක් MTV ආයතනය. ඒත් MTV එහෙම ආසියා පැසිෆික් සංගමේ ලෝක විකාශකයන් සංගමේ සභාපති. සංගමේ මේ සමාජිකයෙක්. ඒත් එවැනි ආයතන අයත් දැන් ගෙනilla මේ ප්‍රශ්න කිරීම පිළිබඳ විශේෂයෙන් මානව හිමිකම් සංවිධානවල මේ ප්‍රශ්න කිරීමට යොමු වෙලා තියෙනවා. අද වෙන විට හිරු මාධ්‍ය ආයතනයේ චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාර කරුවෙක් ගැන කතාවක්වත් නැහැ. චමුදිත නිවසට පහර දීපෙක් ගැන ඒ ගැන හොයන්නේ හෙවිලා බලන්නේ නැහැ. ඒ ගැන ඉදිරියට ක්‍රියාකරන්නේ නැහැ. ඒ වගේම ඔහු ඊයේ CID කැඳවලා තිබුණා. ඒ වගේම සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ ටෙලිවැකියෙන් මේ රජයේ විවේචනයට ලක් කරන එක නිසා ඔහුව මේ මර්ධනය කාණ්ඩ වැඩිපෙළ සකස් කරලා තිබුණා. ඒ වගේම MTV ආයතනයේ පාලන අධිකාරී. ඉතින් මේවැනි දේවල් අපි මේකේ ශිෂ්ට සම්පන්න සමාජයක විය යුතු නැති ඒවා. ඒ නිසා තමයි මේ මානව හිමිකම් 51 සැසිවාරයේ මේ පිළිබඳව කතා කරන්නේ. ඒ නිසා අපි මේ තරයේ විශේෂයෙන්ම හෙළා දකිනවා. අද මේ විශේෂයෙන්ම අද සිවිල් ගුවන් සේවා අධිකාරී පනත මේ නියෝග ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා මේ IMF එකේ නියෝග මත දැන් ඊයේ පෙරේදා කියනවා සාගලකාරී සම් පොද්ජන පෙරුණේ ලේකම්වරයා IMF එකට ගිය නිසා තමයි මේ රටේ මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. IMF එකට ගිය නිසා මේ රටේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම විදුලි බල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දීකෝ IMF එකේ ණය ටික හම්බුනම මේ විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා. ඉතින් මේක පරස්පර විරෝධී කතා කියනවා. කෙසේ වෙතත් මේ අයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා පාඩු ලබන ආයතන ප්‍රතිවගත ගන්න කියලා. පාඩු ලබන ආයතන කියලා 39ක් හඳුනගෙන තියෙනවා. හැබැයි ඒ තුල තියෙනවා ලාභ ලබන ආයතන. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විශාල වශයෙන් පාඩු ලබනවා. මේ විනයට කෝටි 40,000ක් විතර පාඩු වෙලා තියෙනවා. ඉතින් මේ මේකට හේතුව දන්න 2008 වෙද්දී ලාභ ලැබු ආයතනේ දේශපාලන හේතුන් මත මේක රජයට පවරගත්තා. එදා ඉඳන් පාඩු ලබනවා, වර්ෂයකට කෝටි 5000ක් විතර පාඩු ලබනවා. ඉතින් මේක ප්‍රතිවගත කරුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක එක දැන් මේ වෙන විට එක සේවකයෙක් වෙනුවෙන් පාඩුව මාසිකට 4 ලක්ෂයක් පමණ වෙනවා. වසරකට රුපියල් 49 ලක්ෂයක් කියලා 2014 වෙද්දී කෝප් කමිටු වාර්තාවේ තියෙනවා. සේවකයෝ 4000 ගණක් ඉන්නවා. ගුවන් යානා තියෙන 21 එක ගුවන් යානාවට 300කට වැඩි සේවකයෝ ඉන්නවා. මේක ප්‍රතිවගත කරන්න ඕනේ. නමුත් ඒකේ මුවාවෙන් ඒකේ පාලිත සමාගම් වෙන කේටරින් ශ්‍රී ලංකන් කේටරින් එක ලාභ ලබනවා. පසුගිය 2018-19 වසරේ බිලියන 5.6ක් මිලියන 5600ක් කෝටි 580ක් ලාභ ලැබුවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර සම්මාන ලැබුණා. ආහාර පාන අංශයෙන් වැඩිම විදේශ විනිමය මේ ලංකාවට ගෙනාවේ කේටරින් ආයතනය කියලා. දැන් ඒ කේටරින් ආයතනය දැන් ප්‍රතිවගත කරනවා කියලා පුද්ගලික අංශයට 149ක් දෙන්න යනවා. ඒ වගේම ග්‍රවුන්ඩ් හැඩ්ලින් මේ ගුවන් තොටුපළේ ග්‍රවුන්ඩ් හැඩ්ලින් මේකත් දැන් ලාභ ලබන එක. මේකත් දැන් පුද්ගලික අංශයට දෙන්න යනවා. අපි දැක්කා මේ වෙලාවේ ගුවන් සේවා ඇමතිවරයා නැහැ. මගේ හිතවතා මම ඒකේ හිටපු රාජ්‍ය ඇමතිවරයා. අපි දැක්කා මේක මේ ලාභ ලබද්දී දැන් මේ අවස්ථාවේදී චක්‍රලේඛනිකුත් කාදී ආයතන වලට සේවකයන් බදව ගන්න එපා කියලා ඊයේ පෙරේදා 75ක් විතර ගෙනහැල්ලා කේටරින් ආයතනයට සම්මුඛ පරීක්ෂණ තියනවා මේ පුහුණු වීම සඳහා කියලා. හැබැයි අපිට ආරංචි විදිහට බදුල්ලෙන් ගෙනහැල්ලා තියෙන්නේ ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ බස් එකකින් මෙහෙම ගෙනාවා කියලා තියෙනවා. දේවාපියොත් එක්ක ගෙනහැල්ලා කෑම දීලා මේ සම්මුඛ පරීක්ෂණ කරන මේකට බදව ගන්න. මෙහෙම බදවගෙන මේක පාඩු ලබන්න පත්තයට පත් කරලා මේක විකුණන්න යනවද දන්නේ නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක පිළිබඳ අපි විශේෂයෙන්ම දැනුවත් කරන්න ඕනේ මේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙන තත්ත්වයට. අපි දැක්කා මේ ලංකාවේ තියෙනවා මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හතරක්. බණ්ඩාරනායක ගුවන් තොටුපළ, මත්තල ගුවන් තොටුපළ, පලාලි ගුවන් තොටුපළ. ඒ වගේම පැරණිම ගුවන් තොටුපළ වෙන රත්මලාන ගුවන් තොටුපළ මේ ජනවාරි මාසේ මිලියන 220ක් කෝටි 22ක් වියදම් කරලා නියෝජ්‍ය කතානායකතුමනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කළා. ජාත්‍යන්තර ගුවන් තොටුපළ පත් කළා ජනවාරි වල විවෘත කෙරුවා. කාගේ යෝමනාවටද ඒක කෙරුවේ? මේ 2022 ජනවාරි වෙන මේ රට බංකොලොත් වෙලා මේ අප්‍රේල් මාසේ ණය ගෙවන්න බෑ කියලා බංකොලොත් බව ප්‍රකාශ කෙරුවා. 2022 කෝටි 22ක්. ඊට විවෘත කරපුවම දැන් කියනවා දැන් මේ ගුවන්තා යානා පැමිණෙන්නේ නැහැලු. මාලදිවයිනේ ගුවන් යානාවක් තමයි ජාත්‍යන්තරව පැමිණෙන්න තීන්දුව කරලා තිබුණේ. දැන් ඒ ගුවන් යානාව එන්නේ නැහැ කියලා දැන් ඒක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් තියෙන එක නැති කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ රටේ මුදල් නාස්ති කිරීම. මේක හැම තැනම සිද්ධ වෙනවා තත්ත්වය. මේ මුදල් නාස්ති කිරීම පළාත් වශයෙන්ුත් වෙනවා. මම මේ ඊයේ පෙරේදා කුරුණෑගල මහනගර සභාවේ මේ මධ්‍ය වෙළඳපොළ හදන එකේ අක්‍රමිකතාවයක් කියලා දෙන ටෙන්ඩර් වල. දැන් ඒ එහෙම තියෙද්දි ඒකට ඒක අනුමත කරගන්න සභාවේ දැන් ඒ නාගරික මන්ත්‍රීවරුන්ට රුපියල් 105 ඉඳන් 125 දක්වා අල්ලස් දෙන්න තීන්දුව කළා. මේක ජාතික වශයෙන්ුත් පළාත් වශයෙන්ුත් මේ අල්ලස් දීම ඒ වගේම දූෂණ වංචා සිදු වෙනවා. ඉතින් මෙහෙම තියෙන හේතුව තමයි මම හිතන්නේ මේ රටේ දැන් ජාත්‍යන්තරයේ කියනවා මේ රටේ ආර්ථික මේ අපරාධකාරයෝ ඉන්නවා. ඒකට හේතුව දූෂණය වංචාව ඒ වගේම අධික ලෙස ණය ගැනීම සහ රසායනික පොහොර තහනම. අද වෙද්දි මේ ඊයේ පෙරේදා පත්තරයක තියෙනවා මේ තියෙන්නේ මම හම්බන්තොට සූර්යාව දරුවන් 80කට මන්දපෝෂණය. ඒත් හම්බන්තොට සූර්යාව කියන්නේ මේ රටේ ජනාධිපතිවරයෙක් හිටිය, අගමැතිවරයෙක් හිටිය, එතකොට කැබිනට් ඇමතිවරු හිටිය, රාජපක්ෂ පවුලේ ස්ථානය. දැන් 80කට මන්දපෝෂණයලු. ඉතින් මේ නිවාස බලන්න මේ බලන්න මේ නිවාසවල හැටි දැක්කාම හම්බන්තොට දිස්ත්‍රික්කේ එතකොට මේ වගේ දේවල් සිද්ධ වුණා. වැසිකිලියක් නැහැ. ඒ වගේම නිවාස නැහැ. ඉතින් මේ හම්බන්තොට ගැන කියද්දි නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාගේ පැත්ත ඉතින් එතකොට ලැජ්ජ වෙන්න ඕනේ ජනාධිපතිව නියෝජනය කරන පැත්තක මේ වගේ තත්ත්වයකට පත්වීම. දැන් මේ දවස්වල මේක මේ රජයේ වර්තමාන රජයේ අපකීර්තියට පත් වෙන එකෙන් ගැලවෙන්නද කොහෙද? ඒ වගේම අපි දැක්කා අපේ ආර්ථික විශේෂඥ මේ මහින්දානන්ද අලුත්ගේ මැතිතුමා මේ ආර්ථිකය ගැන විශාල දේශනය කරනවා. මේ රටේ ආදායම එන්න අඩු වෙලා තියෙනවා. ආදායම එකතු කරගන්න නැති තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ අය ආදායම් බොදු කිවල නැහැ. ඉතින් මේ පසුගිය අයවැයෙන් කිව්වනේ මේ අන්තර්කාලීන අයවැයෙන් හැම එක 18න් ඉහළ ඔක්කොටම ආදායම් බදු ලිපිගුණ අරින්න කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම ආදායම් බදු ලිපිගුණ අරින්න පුළුවන්. තියන අය ගෙවනවා. සෑම එක්කෙනෙක්ම ගෙවනවා. මං හිතන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ආදායම් බදු ගෙවනවා. දැන් ඒගොල්ලන්ට අමතක කරලා තියෙනවා මේ ජනතාවගෙන් මේ ආණ්ඩුව එපා වෙන්න අනුකම්පාව ගන්නද මන් දන්නේ. ඇවිල්ලා කතා කරන හැමදාම ආදායම් එකතු කරන්න ඕනේ. ඔවුන්ට අමතක වෙලා තියෙනවා 94 ඉඳන් මේ රටේ කවුද පාලනය කළේ? 94 ඉඳන් නියෝජ්‍ය කතානායකයන් දැන් අවුරුදු 20
28ක් 28න් 21ක් පාලනය කරන ඒගොල්ලෝ ඔය කතා කරන කැබිනට් වලත් හිටියා ඇමතිවරුත් වෙලා හිටියා ඉතින් එහෙනම් ආදායම එකතු කරගන්න එපා ඉතින් ආදායම එකතු කරගන්න ක්‍රමවේද ගැන කතා කරන්නේ දැන් දැන් තමයි මේගොල්ලන්ට අනුකම්පා වෙලා තියෙන්නේ ඉතින් ඔය මං හිතන්නේ දැන් හැම එක්කෙනෙම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරනවා මේ වත්කම් බැරකම් ප්‍රකාශ මේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රසිද්ධ කරන්න ඕනේ ප්‍රසිද්ධ කරන්න ඕනේ සමහරට වෙන වෙන නම් වලින් වත්කම් මරන් ඇති හැබැයි මේ ප්‍රසිද්ධ කරන්න ඕනේ එහෙම නැත්නම් මේ රටේ ජනතාව හිතන්නේ මොකද්ද හැබැයි ඇවිල්ලා මෙතන පාර්ලිමේන්තුවේ කෑ ගහනවා මෙන්න මෙච්චර එකතු වෙලා නැහැ මේක එකතු වෙලා නැහැ කවුද එකතු කරුවේ නැත්තේ එකතු කරුවේ නැත්තේ ඒක නිසානේ මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ආදායම එකතු කිරීම පිළිබඳ මේ රජයේ වග් කියන්න ඕනේ මොකද ඒගොල්ලන්ට මතක නැහැ ආදායම් බදු කවුද අඩු කරුවේ බිලියන 600 කෝටි 60000 2018 වසරේ ලංකාවේ රාජ්‍ය ආදායම වැඩිම තියෙද්දි ඇවිල්ලා කෝටි 660000කින් ආදායම අඩු කරගත්තා. ආදායම අඩු කරලා දැන් ඇවිල්ලා කෑ ගහනවා ආදායම එකතු කරගන්න ආදායම එකතු කරගන්න කියලා. ඉතින් මේක හරි පරස්පරයි. මේක ජනතාව නොමග යවීමන්නේ කරන්නේ. ඉතින් මේ වගේව කරන්න එපා කියලා කියනවා. අද වෙද්දි බලන්න දැන් ඊයේ පෙරේද වෙද්දි ත්‍රිපෝෂ ප්‍රශ්නේ. ත්‍රිපෝෂවල තියනවා කියලා මේ ඇෆලට් බෙටොක්සින් අධිඅධි මාත්‍රාව. මේවා අක්මාවේ පිළිකා වලට බලපානවා. ඉතින් මේක දැන් ගන්නවා කියලා කළුතර ප්‍රදේශවල තිබිච්ච ඒ වගේ තිබිච්ච මේක විශාල ප්‍රශ්නයක් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් හොරකම් කිරීමනේ කෙරුවේ සීනි පරිසරයෙන් දැන් අන්න කෝටි 1700ක් අද මම දැක්ක පුවත්පත්වල දෙනවා කෝටි 4500ක් ඒක පොඩි ගාණක් නෙමෙයි සීනි වංචාව ඒ වගේන හොයන්න කිසිම කෙනෙක් නැහැ ඇයි මේ පසුගිය රජයේ කාලේ දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තියෙන කාලේ ඔහුට කිව්වේ මොකද්ද මහ බැංකු වංචාව මහ බැංකු හොරා අන්න මහ බැංකු වංචාව පිටරට ඇරියා ගෙන්නන්න කියලා දැන් ඔහුටම ඡන්දේ දීලා ඔහු ජනාධිපති කරලා තියෙනවා දැන් ඔහු මේක අල්ලයිද ජනාධිපතිතුමා මේක මේ වංචාව හෙලිකරන වැඩ පිළිවෙල සකස් කරයිද එතකොට විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය ගැන කතා කළා දැන් පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් කතා නැහැ පාස්කු ප්‍රහාරය ගැන හොයයිද එතකොට ඒක ගැන කිසි දෙයක් හෙවිල්ලක් නැතුව මේ වංචා ගැන හොයන්නේ නැතුව තව තවත් වංචා කිරීම සිද්ධ වෙනවා මේ තියෙන මේ ආර්ථික අකාදිනුත් හොරකම් කරනවා මේ ඊයේ පෙරේද ගෑස් ගේද්දි ඒක ගැන දැන් කෝප් කමිටුවේ සභාපතිවරයා පාර්ලිමේන්තු විවාදයේදී පැහැදිලි කරනවා කියලා කිව්වා 96ට ඩොලර් 96ට මේ ගද්දි ගන්න තියෙන එක ඩොලර් 129ට අරන් තියෙනවා CP ප්‍රයිස් එකට ගන්නට අමතර තියෙන ගාන ඩොලර් 96 තියෙද්දි ඉතින් මේ තියෙන ආර්ථික අර්බුදයනුත් ගසා ගන්න තත්ත්වයක් තියෙනවා ඉතින් මේක විශාල ප්‍රශ්නයක් ඉතින් මේවා මාධ්‍ය විසින් මාධ්‍ය කරුවන් හෙලි කරද්දි මාධ්‍ය කරුවන් නැත්තනකොට අර ඒගොල්ලන්ව බය කරනවා මෙහෙම ගිහිල්ලා දැන් තාම ඉතුරු වෙලා තියෙන්නේ දෙරණයි ස්වර්ණවාහිනී විතරයි හිරුවේකේ මාධ්‍යවේදී අරන් ගියා රූපහය සියත මාධ්‍යවේදීන් අරන් ගියා සිරස මාධ්‍යවේදීන් අරන් ගියා දැන් තියෙනවා ඉතුරු වෙලා දෙරණයි ස්වර්ණවාහිනී ඒ දෙකත් බය කරන්නද කොහෙද මේගොල්ලෝ අරන් ගිහිල්ලා මේගොල්ලෝ මේවා ප්‍රකාශ කරන්න එපා මේවා පුවත් විකාශනය කරන්න එපා කියන්නේ ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඒකින්ද අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ගන්න. අපි දැන් මේ දවස්වල අපේ ලෝක මේ ස්ථානවලින් ඉදිරියෙන් තියෙන පහන් ඉහ හැම වෙලාවෙම. දත්තවලින් අපහෙන් කියලා දැන් මන්දපෝෂණයෙන් අපි ලෝකයේ දෙවෙනි ස්ථානේ, පස්වෙනි ස්ථානේ. එතකොට උද්දමණයෙන් අපේ ලෝකයේ හතර පස්වෙනි ස්ථානේ. දැන් අලුත් මාත තත්ත්වෙ මොකද්ද? රුපියල අවපාය තමන්ගේ රටේ මුදල අව ප්‍රමාණය විපදෙන් ලෝකයේ තුන්වෙනි ස්ථානේ බවට පත් වෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල් අව ප්‍රමාණය වීම දැන් ලෝකයේ තුන්වෙනි ස්ථානයේ පළවෙනි ස්ථානයේ සිම්බාබ්වේ ඒගොල්ලන්ගේ මුදල 173ක් අව ප්‍රමාණය වෙලා තියෙනවා ඩොලරයට සාපේක්ෂව ඊට පස්සේ කියුබාව 154ක් අව ප්‍රමාණය වෙලා තියෙනවා අපි 148ක් අව ප්‍රමාණය වෙලා අපේ රුපියල ඉතින් එතකොට දැන් ඒ වගේ ඒ දර්ශක වලින් නම් අපි ඉදිරියට එනවා 1 2 3 4 5 වගේ දර්ශක වලින් මන්ද පෝෂණයෙන් උද්දමනයෙන් දැන් මේ වෙන විට උද්දමනය 170ට ඉහළ ගිහලා තියෙනවා අදි උද්දමනයක් ආවොත් මිලදී ගැනීමේ හැකියාව ක්‍රය ශක්තිය බඩු මිල වැඩිවීමේ වේගය මේ උද්දමනය මෙහෙම වැඩි වුණොත් අදි උද්දමනය මෙතන අපේ ආර්ථික විශේෂඥතුමා ඉන්නවා බඳුළුගොඩ මහත්මයා අදි උද්දමන තත්ත්වයක් ආවොත් මේ රට මොකද වෙන්නේ දැන් මේ මුදල් අපේ මහ බැංකුවේ අධිපතිවරයාගෙන මේ අවසාන අවස්ථාව මේ අවසාන අවස්ථාවේදී හැබැයි 2023 වෙනකන් උද්දමනය වැඩි වෙයි 23න් පස්සේ අඩු වෙයි 23ට තව මාස කීයක් තියෙනවද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද මේ බඳුළුගොඩ මහත්මයා මේ විදියට තත්ත්වයක කියලා අදි උද්දමන තත්ත්වයක් අපි දැක්කා අදි උද්දමන තත්ත්වයක් තියෙන රටවලට වෙච්චද සිම්බාබ්වේ අපි දැක්කා වීල්බැරෝ එකෙන් සල්ලි අර යන්නේ දැන් අපේ රටේ ඒක තත්ත්වය ඇති වෙලා තියෙනවා දැන් එහෙම වේගන එනවා රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ පාන් රාත්තලක් රුපියල් 50ට තිබිච්ච පාන් රාත්තල රුපියල් දැන් 200ට ගන්නවා අද මට මේකේ හිමියෝ කිව්වා දැන් රුපියල් 20000 පාන් පිටිකේ ග්‍රෑම් 50යි කිලෝග්‍රෑම් 50යි බෑග් එක ඒතර පාන් රාත්තල 300ට දෙන්න වෙන්නේ ලංකාවේ දවසට පාන් රාත්තල 35 ලක්ෂයක් කනවා ජනතාව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා මේකට කවුදවත් කියන්නේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉගිය කියනවා මේ මහමැග්ග අධිපතිවරයා දැන් 23 වෙනිදා ණය ප්‍රතිවගත කිරීම පිළිබඳ සාකච්ඡා කරනවා කියලා. මේ ණය ප්‍රතිවගත කළේ නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන දේ ලැබෙන්නේ නැහැ. ඒ ඩොලර් බිලියන 2.9න් අපිට බඩු ගන්න හම්බෙන්නේ නැහැනේ. ඒ ඩොලර් බිලියන 2.9 අපේ සංචිත වලට දාන්න ඕනේ. ඒක හම්බෙන්නේ අවුරු මාස 48කට මාස 6න් අයට. ඩොලර් මිලියන 350 ගන්න. ඉතින් එතකොට ණය ප්‍රතිවගත කරන්න. දැන් අද වෙද්දී ඉන්දියාව තමයි අපිට වැඩිම ණය දීපු රට බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඉන්දියාව සාකච්ඡා කරනවා චීනය කියනවා ණය ප්‍රතිවගත ගන්න අපි කැමති නැහැ. අපි ණය ගෙවන්න තව ණයක් දෙන්නම් කියලා. එතකොට ණය ගෙවන්න ණයක් දෙන්නම් කියලා කතා කරද්දී අපි කොහොමද ණය ප්‍රතිවගත කරගෙන මේකට කතා කරන්නේ? මෙහෙම කොච්චර කතා කරුවත් මේක මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැනට ලංකා බැංකුවයි මහජන බැංකුවයි ඩොලර් බිලියන 1.5 මිලියන 1500ක බැඳුම් කර අරන් තියෙනවා. දැන් හර්ෂණ සිල්ලා මැතිතුමා කිව්වා වගේ දැන් එතකොට ඩොලර් වලින් ණය අරන් ඒවා බැඳුම් කරලා ආයෝජනය කරලා දැන් ඒක ප්‍රතිවගත කරන්න කියලා ණය කපා හරින්න කල් දාන්න කිව්වම මේ මිනිස්සු ඒකට කැමති වෙයිද? කැමති වුනේ නැත්තම් මොකද වෙන්නේ අපිට? ඒක අවසාන අවස්ථාව වුණොත් මේ රටට මොකද වෙන්නේ? ඉතින් මේක මේ රටේ මේ ආණ්ඩුව ගත්ත ඔලොමොට්ටල ක්‍රියාකාරකම් නිසා වෙච්ච දේවල්. අද වෙද්දි නියෝජ්‍ය කතානායක තිබුණේ අපේ රටේ ණය බර ට්‍රිලියන 23ක්. ට්‍රිලියන 23 කියන්නේ කෝටි 23 ලක්ෂයක්. එක් පුද්ගලයෙක් දැන් කීයද 11,50,000 ඒක පුද්ගල ණය. මේක මහින්ද රාජපක්ෂ 2005 බලයට එද්දී 95,000යි තිබුණේ. සමස්ත ණය ප්‍රමාණය කෝටි 2,23,000යි. දැන් කෝටි 23 ලක්ෂයයි. 2019 2020 වසරේ අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය කෝටි 15 ලක්ෂයයි. මේ අවුරුදු දෙකම අතර වෙද්දී කෝටි 8 ලක්ෂයක් අරන් තියෙනවා. ඒ කියන්නේ සමස්ත ණය ප්‍රමාණය 150%කට වැඩිය මෙන්න මේ කාලේ අරන් තියෙන්නේ. මේ අවුරුදු දෙකම අතර තුල. ඒ කියන්නේ ඩොලර එක අව ප්‍රමාණය රුපියල් අව ප්‍රමාණය වීමත් එක්ක ණය වැඩි වීමක් සිදු වුණා. ඒක ණය ප්‍රමාණය වැඩි වුණා. අද වෙද්දී විදේශ ණය රජය කියනවා ඩොලර් බිලියන 55යි තියෙන්නේ කියලා. හැබැයි මම දැක්ක රොයිටර් කියනවා ඩොලර් බිලියන 85,100 අතර විදේශ ණය තියෙනවා කියලා. කවුද ඇත්ත කියන්නේ? ණය හංගන්නේ මොකද? අපි දැක්ක ණය හංගීම. දැනට ඩොරොච්චෝලේට ගත්ත ණය හංගලා තියෙනවා. එතකොට හම්බන්තොට වරායට ගත්ත ණය හංගලා තියෙනවා. මේ ණය පොත්වල නැහැලු. ඒවට මොකද
උනේ? දෙකක කාලයක් තියෙනවා.
පොත්වල ණය නැත්තම් ඒකට මොකද උනේ? ඉතින් මේ තත්ත්වය තුළ එක් පුද්ගලෙක් 11,50,000ක ණයකාරයෙක් බවට පත් කළා. රටේ ජනතාව ජීවත් වෙන්න බැරි තත්ත්වයක් පත් කළා. මේ ගැන කතා කරද්දී මාධ්‍ය වේදිනත් අඩෝඩ ගන්නවා. මාධ්‍ය මර්ධනයක් සිද්ධ වෙනවා. මේක දැන් ඒක තමයි කියන්නේ මේ මානව හිමිකම් සංවිධාන වලත් කතා කරලා මේ දැන් හිටන්ද ඡන්දේ තියෙනවා. මේකෙන් අපි පෙරදුනොත් මොකද වෙන්නේ? මේක තවත් අපි අත්දෙට යනවා. ඉතින්ද කරුණා කරලා රජය ඇත්ත කියන්න, මේවා පිළිගන්න, මේ මන්ද පෝෂණයක් තියෙනවා කියලා පිළිගන්න, ඒකට වැඩ පිළ සකස් ගන්න, බෙහෙත් හිඟයක් තියෙනවා, බෙහෙත් හිඟයක් තියෙනවා කියලා පිළිගන්න, ඒකට ගිහිල්ලා අවශ්‍ය බෙහෙත් ටික අඩු ගානේ ගුවන් බගින් හරිගෙන ලබා දෙන්න, ඒවට ක්‍රමවත් වැඩ පිළක් හදන්න. එහෙම නැතුව ඇමතිවරු වැඩි කරලා හරියන්නේ නැහැනේ. මේ ඇමති මණ්ඩලයේ 38 දෙනෙක් වැඩි කරලා ඒගොල්ලන්ට නියෝජ්‍ය කරන ඩොලර් රුපියල් බිලියන 2ක් ඕනේ අවුරුද්දට. බිලියන 2යි. හැබැයි වී ටික ගන්න ඕනේ බිලියන 2යි. වී ටික ගන්න දෙන්න බිලියන 2ක් දෙන්න. ලංකාවේ අස්වැන්නේ එක කන්නේක අස්වැන්නේ 105යි බියල වෙන්ඩ්ලේ ගන්නෙ 105යි ඉතුරු 95ම පුද්ගලිකංශය ගන්නෙ මේ ගන්න ඩොලර් රුපියල් බිලියන 2යි කෝටි 200යි ඕනේ ඒක දෙන්නෙත් නැතුව ඉන්නවා දැන් ලංකාවේ කොහමයි ඒක දෙන්න ගන්නත් බැරි තත්ත්වයක් තියෙනවා ඉතින් මේ තත්ත්වයත් ඔව් සමස්ත දෙයම එක මේ සියලුම ආයතන දැන් අද රූපවාහිනිය ගැන කතා කරන රූපවාහිනිය පාඩ ලබන්නේ මොකද අර ලොතරැයි මණ්ඩලය ඇතර මේක ඉවත් කරපු නිසා ඉතින් මේ හැම එකක්ම මේ ප්‍රශ්න ඇති කරලා තියෙනවා මේ රජය ආවට පස්සේ හැබැයි කියන්නේ පසුගිය රජය ගැන කතා කරනවා දැන් මේ මේ ආණ්ඩුව මේ හිටපු අගමැතිතුමා හිටපු ආණ්ඩුවේ අගමැතිතුමා දැන් වර්තමාන ජනාධිපති වෙලා තියෙනවා
කාලය අවසන් වෙනකම්
ඒ නිසා ඔහුට පුළුවන් මේ ගැන කතා කළයි දෙපැත්තම හිටිය අගමැති ජනාධිපති කෙනෙක් නින්නේ ඒ නිසා වහාම කරුණා කරලා මේ ප්‍රශ්න විසඳලා රටේ ජනතාව ජීවත් කරන පරිසරයක් කරන්න එහෙම අපිට අනිවාර්යයෙන්ම පුළුවන් ඒ වගේම දූෂිතයන්ට දඬුවම් කරන්න වැඩිපුර සකස් ගන්න සමගි ජන බලවේග රජයකට සජිත් ප්‍රේමදාස නායකත්වයට සරත් මොහොසක මැතිතුමා මේ දූෂිතයන්ට දඬුවම් කිරීම අනිවාර්යයෙන්ම කරලා මේ රටේ හොරකම් කරන මුදල් මේ රටට අරන් දෙන වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියලා මම මේ අස්තද ප්‍රකාශ කරනවා
ගෝමෙන් සිටියබතමණක